ප්‍රධාන වැඩ කටයුතු අද දින න්‍යායපත්‍රයේ විෂයාංක 1 සිට 5 දක්වා 1 සිට 4 දක්වා කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ නියමයන් 4ක් අනුමත කිරීමට කොළඹ 5 කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ නියෝග අනුමත කිරීමට කම්කරු අමාත්‍ය ගරු අනිල් ජයන්ත මහතුමා
ගරු කථානායකතුමනි අද දින න්‍යායපත්‍රයේ විෂයාංක 1 විෂයාංක 2 විෂයාංක 3 විෂයාංක 4 හා විෂයාංක 5 අනුමැතිය සඳහා මම ඉදිරිපත් කරමි.
To start the debate, Honorable Nishantha Jayaveera, you have 12 minutes.
ගරු කථානායකතුමනි අද දින පාර්ලිමේන්තුවේ සම්මතය සඳහා ඉදිරිපත් කරලා තියෙන කොළඹ වරාය නගර ආර්ථික සංවර්ධන කොමිෂන් සභාව යටතේ වන නියමයන් ප්‍රධාන නියමයන් දෙකක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ යටතේ ගත්තාම පළවෙනි නියමයේ යටතේදී ඉදිරිපත් වෙන්නේ වරාය නගරයේ සේවය කරන සේවකයින්ගේ අයිතිවාසිකම් සම්බන්ධව අධිකරණය විසින් ලබා දෙන තීන්දුවක් අනුව සිදු කරන ලබන සංශෝධනය. ඊට අමතරව දෙවෙනි සංශෝධනයේ විදිහට ඉදිරිපත් වෙනවා ලංකාවට පැමිණෙන සංචාරකයන් සඳහා ලංකාවට සංචාරකයෙක් පැමිණෙනකොට එක වර්ෂයක් සඳහා ඇමරිකන් ඩොලර් 2000 මුදල් ප්‍රමාණයක් වියදම් කිරීමේ අවකාශය ලබා දෙනවා. ඒත් එක්කම කලින් පැවතිය මේ ඇමරිකන් ඩොලර් 2000 වියදම් කරන්න පුළුවන් එක වතාවක් පමණක් ලංකාවේ තියෙන ඩියුටි ෆ්‍රී එහෙම නැත්නම් තීරුබදු රහිත වෙළඳ සාප්පුව වලට ගිහිල්ලා එක වතාවක් ගිහිල්ලා පමණයි මේක වියදම් කිරීමේ හැකියාව තියෙන්නේ. උතර මෙන්න මේ එක වතාවක් පමණක් ගිහිල්ලා වියදම් කිරීමේ හැකියාව මේ සංශෝධනය මගින් ඒ පැමිණෙන සංචාරකයෙකුට තමන් පැමිණි දිනේ සිටන් දින 4ක් ඇතුළතදී දෙවතාවක් ගිහිල්ලා ඒ තීරුබදු රහිත සාප්පුව වලට ගිහිල්ලා තමන්ගේ මිලදී ගැනීම සිදු කරන්න පුළුවන් ඒ අවකාශ ලබා දෙන සංශෝධනයක් තමයි දෙවෙනි සංශෝධනයේ විදිහට ඉදිරිපත් වෙන්නේ. මේකේ ප්‍රධාන පරමාර්ථයක් තමයි මේ සංචාරකයන් මෙහෙට පැමිණෙන සංචාරකයන් ලංකාව ඇතුළතදී වියදම් කරන ප්‍රමාණය වැඩි කරවා ගැනීම එකක් සහ ඒ තීරුබදු ඒ වෙළඳ ඒවා කටයුතු කිරීමේ අවකාශ ලබා දීම සහ ඒ තුලින් ලැබෙන 7% අපේ රජයට ලැබෙන රාජ්‍ය භාගයේ ඇසුරින් ලැබෙන ආදායම වැඩි කර ගැනීම තමයි මේකේ අනිත් පරමාර්ථය. එතකොට අපි මේ
Parliament will be suspended till 1 p.m. for the lunch.
ගරු නියෝජ්‍ය කථානායකතුමනි ඇත්තටම අපි දැන් අපි ඉදිරිපත් කරපු අයවැයේ අපේ මධ්‍යකාලීන ප්‍රතිපත්තිය වෙන්නේ අපි 7% ආර්ථික වර්ධන වේගයක් අත්පත් කරගෙන මේ ආර්ථිකය වඩාත් වේගයෙන් පුළුල් කිරීම. ඉතින් එන්නේ ඒ ගමනට යනකොට අපි විශේෂයෙන්ම අවබෝධ කරගෙන තියෙනවා මේ විදේශ ආයෝජන කැඳා ගැනීම ඉතාමත් වැදගත් කාරණයක් වෙනවා අපිට වඩාත් වැඩි ආර්ථික වර්ධන වේගයක් අත්පත් කරගන්න. ඉතින් ඒකට අවශ්‍ය ක්‍රියාමාර්ග අපි ගනිමින් ඉන්නවා. අපි 2025 අවුරුද්ද ගත්තොත් අපි ඩොලර් බිලියන 1057ක සෘජු විදේශ ආයෝජන අපේ රටට ගෙන්න ගන්න සමත් වෙනවා. මේ පසුගිය අවුරුදු 4 ඇතුළේ වැඩිම ආදායම් ප්‍රමාණය සෘජු විදේශ ආයෝජන ප්‍රමාණය. ඊටත් අමතරව අපි මේ 2026 අවුරුද්දේදී සෘජු විදේශ ආයෝජන විදිහට ඩොලර් බිලියන 2ක් අපිට රටට ගෙන්න ගන්න අපි සරසම් සකස් කරලා තියෙනවා මේ වෙනකොට. එතකොට අපේ ආර්ථික වර්ධනයට වඩාත් වැදගත් සෘජු විදේශ ආයෝජන බව අපි අත්දැකීමෙන්ම දන්නවා. ඒක හින්දා අපි ඒ පැත්තට විශේෂ අවධානයක් යොමු කරනවා. ඒ වෙනුවෙන් අපි වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත මෑතදී සංශෝධන කීපයකට ලක් කළා. විශේෂයෙන්ම අපි මේ අපේ රටට ආයෝජකයෝ පැමිණෙනකොට ඒ ආයෝජකයන්ට මේ අපේ රටට ගේන විදේශ විනිමය ප්‍රමාණය සහ ලබා දෙන රැකියා ප්‍රමාණය පදනම් කරගෙන ඔවුන්ට බදු සහන දීම අන්න එවැනි සහ ඒ ව්‍යාපෘති ආරම්භ කරන කාල සීමාව ඇතුළතදී ඒ ව්‍යාපෘති සඳහා අවශ්‍ය වෙන භාණ්ඩ බදු සහිතව මේ රටට ආනයනය කරන්න අවස්ථාව සහ ඒ වරාය නගරය ඇතුලේ සිදුව යුතු යම් ගොඩනැගිලි වල උස ප්‍රමාණ වැඩි කිරීම සහ නගර ඒ වරාය නගරයේ නිර්මාණයේදී විය යුතු සංශෝධන ඇතුළත් යම් යම් සංශෝධන මේ මෑතදී පාර්ලිමේන්තුවේදී සම්මත කළා. ඉතින් අපේ විශේෂයෙන්ම මේ සියලුම සංශෝධන වල ඒකායන බලාපොරොත්තුව තමයි වැඩි සුජු විදේශ ආයෝජන ප්‍රමාණයක් අපේ රටට කැඳා ගැනීම. ඊටත් අමතරව ගරු කථානායකතුමනි මම විශේෂයෙන්ම පොඩ්ඩ මෙතෙන්දි කියන්න ඕනේ දෙදස් විසිහය අවුරුද්ධට අපි ඉදිරිපත් කරපු අයවැය තුළින් අපි ඉදිරිපත් කරනවා වැට්බදු සඳහා යම් සංශෝධන ප්‍රමාණයක්. අන්නේ සංශෝධන ක්‍රියාවට නැගීමට අවශ්‍ය ගැසට් පත්‍රයේ මේ වෙනකොට ප්‍රකාශයට පත් වෙලා තියෙනවා. මෙන්න මේ ගැසට් පත්‍රයේ සඳහන් කරුණු වැරදි විදිහට සංවිධානාත්මකව සමාජයේ පිරිසක් විසින් ලොකු ප්‍රචාරයක් ගෙනියනවා. මම දැක්ක සමහර විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසිනුත් කියනවා මේ අපි වැට්බදු අනුපාතය 118 තියෙන එක 20.5කට ඉහළ ලංවන්න යනවා කියලා. කිසිසේත්ම මම අපේ රටේ ජනතාවට කියනවා මේ අපි නව රජයේ විදිහට වැට්බදු අනුපාතය 120.5කට වැට්බදු අනුපාතය ගෙනියන්නේ නැහැ. සාමාන්‍ය වැට්බදු අනුපාතය අපේ බලාපොරොත්තුව තමයි රජයේ විදිහට මේ පවතින බදු ක්‍රමය තුලට තාක්ෂණය බද්ධ කරලා සහ බදු පරිපාලනය කාර්යක්ෂම කරලා සහ ඒකත් ඇතුළේදී බදු පදනම පුළුල් කිරීම තුළින් වැඩි බදු ආදායමක් රැස් කර ගැනීම තමයි අපේ ප්‍රධානතම පරමාර්ථය. ඒ ඇතුළේදී අපි ඉදිරියේදී සැලසුම් කරනවා මේ බදු අනුපාත කොහොමද අඩු කරලා ජනතාවට යම් සහනයක් දෙන්නේ කියලා. ඒක තමයි අපේ මුඛ්‍ය පරමාර්ථය. ඉතින් අපි එතෙන්ට යන ගමනේදී මේ ඉදිරිපත් කරපු සංශෝධනේ වැරදි විදිහට අර්ථකථනය කරලා සමාජයේ වැරදි මතයක් ගෙනියනවා. ඒක මම පැහැදිලිවම අවධාරණය කරනවා. කිසිසේත්ම වැට්බද්ද 120.5ක් වෙන්නේ නැහැ. සාමාන්‍ය ජනතාවට බලපාන වැට්බද්ද 18න් ඒක සීමා වෙනවා. දැන්ට පවතින ඒකේ කිසිදු වෙනසක් වෙන්නේ නැහැ. එතකොට මේ ගේන සංශෝධනයේ අරමුණ වෙන්නේ සාමාන්‍යයෙන් වැට්බදු අය කරනකොට වැට්බදු අය කරන්නේ මුල්ලේ නොවන සේවා තියෙනවා, මුල්ලේ සේවා තියෙනවා. එතකොට මුල්ලේ නොවන සේවා වලට වැට්බදු අය කරගන්න පදනම කරන්නේ ඒකේ පිරිවැටුම. එතකොට මුල්ලේ නොවන සේවා වලට පිරිවැටුමට අදාළව 10%ක් වැට්බද්ද ගෙවිය යුතු වෙනවා. ඊට අමතරව මුල්ලේ නොවන සේවා තියෙනවා. මුල්ලේ නොවන සේවා අදාළ වෙන්නේ බැංකු සහ මුල්්‍ය ආයතන. එතකොට බැංකු සහ මුල්්‍ය ආයතන විසින් සිදු කරනු ලබන මුල්්‍ය සැපයුම පදනම් කරගෙන තමයි මේ මුල්ලේ නොවන සේවා මත වැට්බද්ද පනවන්නේ. එතකොට මෙන්න මේකට අපි සංශෝධනයක් ඉදිරිපත් කරනවා. බැංකුවක් හරි මුල්්‍ය ආයතනයක් හරි මුල්්‍ය සේවාවක් කරනවා නම් එතකොට දැනට පවතින නීතිය තමයි ඒ මුල්්‍ය සේවාවට අදාළව වැට්බදු ගෙවිය යුතු වෙන්නේ ඒගොල්ලන්ගේ ගිණුම් අණුව ප්‍රකාශ කරන ලද ලාභය යම් තාක්ෂණික ගැළපීම් කීපයකට ලක් කරලා අපි ගන්නවා. ඒක ආරෝපිත ලාභයක්, ඇට්‍රිබියුටබල් ප්‍රොෆිට් එකක්. අන්න ඒක තමයි බදු පදනම වෙන්නේ. අන්න ඒ බදු පදනමට දැන්ට තියෙන නීතිය අනුව 118ක වැට්බද්දක් ගෙවන්න ඕන. ඒක ෆයිනෑන්ෂල් වැට් කියලා කියනවා. එහෙම නැත්නම් මුල්්‍ය සේවා මත එකතු කළාගේ මත බද්ද කියනවා. ඊට අමතරව යම් මුල්්‍ය ආයතනයක් බැංකුවක් තමන් සිදු කරන මුල්්‍ය සේවා වෙනුවෙන් සමාජ ආරක්ෂණ දායකත්ව බද්දක් ගෙවන්න ඕන 102.5. එතකොට ඒ 102.5 ගෙවන්න පදනම් කරගන්නේ අර ඇට්‍රිබියුටබල් ප්‍රොෆිට් කියන එක. ඒ කියන්නේ ආරෝපිත ලාභය කියන එක. ඒක පදනම් කරගෙන ඒකෙන් 102.5ක සමාජ ආරක්ෂණ බද්දක් ගෙවන්න ඕන. එතකොට දැනට මේ වෙනකොට පවතින නීතිය අනුව යම් මුල්්‍ය ආයතනයක් හරි බැංකුවක් හරි තියෙනවා නම් ඒගොල්ලෝ සිදු කරන මුල්්‍ය සේවා වෙනුවෙන් ගෙවිය යුතු වෙනවා 118ක වැට්බද්දක් සහ 102.5ක සමාජ ආරක්ෂණ දායකත්ව බද්දක්. එහෙම නැත්නම් SSCL කියලා අපි කියනවා. එතකොට දැන් මේ ගේන සංශෝධනයේ අරමුණ වෙන්නේ අපි මේ නියෝජ්‍ය කතානායකතුමනි, අපි කවුරුත් දන්නවා අපි ජාතික ජනබලවේග රජයේ විදිහට අපි ජනතාවට ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති ප්‍රකාශයේ අපි පැහැදිලිව සඳහන් කළා මේ පවතින සංකීර්ණ බදු ක්‍රමය වඩාත් සරල තත්වයකට ගේන්න අපි කටයුතු කරනවා කියලා. අන්න එතෙන්ට යන එක පියවරක් විදිහට තමයි මේ මෙන්න මේ සංශෝධනය ගේන්නේ. එතකොට දැන් මම කියන්න හැදුවේ දැන්ට තියෙන පවතින නීතිය ඇතුලේ මුල්්‍ය ආයතනයක් 120.5ක තමන්ගේ ආරෝපිත ඇට්‍රිබියුටබල් ප්‍රොෆිට් එකෙන් 20.5ක බදු මුදලක් ගෙවන්න ඕන. එතකොට අපි මේ පාර්ලිමේන්තුවේදී දැන් මීට වාර දෙකකට කලින් සම්මත කළා සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනතේට සංශෝධනයක් ගෙනාවා. අන්නේ ගෙනාවු සංශෝධනයේදී අපි කරනවා ජූලි 1 වෙනිදා ඉඳන් මේ යම් බැංකුවක් හරි මුල්්‍ය ආයතනයක් හරි සපයන මුල්්‍ය සේවාවට අදාළව සමාජ ආරක්ෂණ දායකත්ව බද්දක් ගෙවිය යුතු නැහැ තවදුරටත්. එතකොට දැන් බැංකුවක් හරි මුල්්‍ය ආයතනයක් හරි ජූලි 1 වෙනිදා ඉඳන් සමාජ ආරක්ෂණ දායකත්ව බද්දෙන් නිදහස් වෙනවා. එතකොට ඒ නිදහස් වීම ඇතුළේදී දැන්ටමත් ඒගොල්ලෝ 20.5ක් ගෙව්වා. ඒගොල්ලෝ මුල්‍ය සේවා මත ගෙවි යුතු වැට් බද්ද අර 2.5 සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද 2.5 අතෙන්ට එකහු කරලා මුල්‍ය සේවා මත වැට් බද්ද 120.5ක් කරනවා. මේ කරන සංශෝධනයේ ඇතුළේදී ඒ ආයතනයට හරි ජනතාවට හරි කිසිම අමතර වැය බරක් දරන්න වෙන්නේ නැහැ. මොකද දැන්ට පවතින නීතිය ඇතුළේත් ඒ ආයතනයේ 120.5ක් ගෙවනවා. මේ සංශෝධනය කරන නීතිය ඇතුළේත් 120.5යි ගෙවන්නේ. එතකොට කිසිදු වෙනසක් වෙන්නේ නැහැ. එතකොට ඇයි අපි මෙහෙම කරන්න කියලා ගත්තොත් මේ පැවතිච්ච බදු ක්‍රමයේ ඇතුළේදී අපි අර සංකීර්ණ බව අඩු කරන්න දැන්ට තියෙන නීතිය ඇතුළේදී සමාජ ආරක්ෂණ බද්දත් එතකොට යම් බැංකුවක් හරි මුල්‍ය ආයතනයක් හරි ගෙවන්න වෙනවා කියන්නේ ඒ බැංකුව හරි මුල්‍ය ආයතනය හරි සෑම මාස 3කට සැරයක්ම ඒ සමාජ ආරක්ෂණ දායකත්ව බදු වාර්තා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට සපයන්න ඕන. එතකොට ඒ වෙනුවෙන් වෙනම පිරිසක් ඒගොල්ලන්ට ඕන වෙනවා මේවා පිළියෙල කරන්න. එතකොට ඒගොල්ලන් තව වැය බරක් ඒක සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද වෙනම ගෙවන්න ඕන. එතකොට අන්න ඒ වගේ මේ සංකීර්ණ බදු ක්‍රමයක් තිබිච්ච එක අපි සරල කරන්න තමයි බදු වර්ග දෙකක් වෙනුවට එක බදු වර්ගයක් දාලා බදු අනුපාත කිසිදු වෙනසකින් තොරව මේ ඉදිරිපත් කරන්න අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කරලා තියෙන මෙන්න මේක වැරදියට අර්ථකථනය කරමින් මේ අපි ජූලි පළවෙනිදා ඉඳන් බදු අනුපාතයේ 120.5ක් වැට් බද්ද ගෙනියනවා කියලා වැරදි ප්‍රචාරයක් ගෙනියනවා. ඒක සම්පූර්ණයෙන්ම වැරදි. සත්‍ය තත්ත්වයේ වැට් බද්ද කිසිම වෙනසක් වෙන්නේ නැහැ. මේ කරන වෙනස ඇතුළෙත් වෙන්නේ බදු වර්ග දෙකක් තිබිච්ච එක තනි බදු වර්ගයක් කළා අර අය කරපු ප්‍රමාණය ඒක ඒ නිශ්චිතව ඒ ගානම තියෙනවා. ඒක තමයි පැහැදිලිවම වුණ වෙනස. ඊටත් අමතරව අපි මේ එන අපි අර බදු ක්‍රමය සරල
කිරීමට
බදු ක්‍රමය සරල කිරීමට අදාළව අපි මෙතෙන්දී ගේනවා අලුත් තව නව සංශෝධන වගයක්. එතන ඒ සංශෝධන වලිනුත් කරෙන්නේ බය මේ අපේ බදු පරිපාලනයට නවීන තාක්ෂණයේ බද්ධ කර ගැනීමට අවශ්‍ය ක්‍රියා කටයුතු කරන්න අවශ්‍ය සංශෝධන තමයි ගේන්නේ. එතකොට මේක යටතේදී සියලුම අපි බලාපොරොත්තු වෙනවා මේ වැඩ් බදු ගෙවන සියලුම දෙනාට පොයින්ට් ඔෆ් සේල් මැෂින් එකක් ලබලා දීලා එහෙම නැත්නම් ඊ-ඉන්වොයිසින් පද්ධතියකට සම්බන්ධ කරලා ඔවුන්ගේ සියලුම ගනුදෙනු ස්වයංක්‍රීයකරණය කරන්න ඔටෝමේට් කරන්න. ඉතින් ඒක ඇතුළේදී මේ බදු ගෙවන්නන්ට තමන්ට ඉතාමත් සරල බදු වාර්තාවක් දෙන්න ඕන. දැන්ට වැට් බදු වාර්තාව දෙන්න ගොඩක් කරදර වෙන්න ඕන. වෙනම අකවුන්ටන්ට් කෙනෙක් තියාගන්න ඕන. වෙනම සේවක පිරිසක් තියාගන්න ඕන. ඉතින් මේ අපි මෙන්න මේ කරන ගේන යෝජනාවලදී කරන සංශෝධන ඇතුළේදී තමන්ගේ වැට් බදු වාර්තාව ස්වයංක්‍රීයවම දෙපාර්තමේන්තුව වෙත ලබා දීමේ හැකියාව ලැබෙනවා. යම් බදු ගෙවන්නන්ට තමන්ට ගෙවෙන් ගන්න තියෙන ආපසු ගෙවීමක් ඉතාමත් කඩිනමින් ලබා ගන්න පුළුවන්. විශේෂ තහවුරු කිරීම කිසිවක් අවශ්‍ය වෙන්නේ නැහැ. බදු පරිපාලනයේ වඩාත් කාර්යක්ෂම වෙනවා. ඉතින් මෙන්න මේ වගේ කරුණුකාරණා රාශියක් මෙන්න මේ අපි ගේන මේ සංශෝධන ඇතුළේ සිද්ධ වෙනවා. මේ පොස්ට් මැෂින් ලබා දීමට අදාළව මේ වෙනකොටත් නියම ව්‍යාපෘතියක් විදිහට ඉතාමත් සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතිනවා. අපි බලාපොරොත්තුව තමයි ඉතාමත් කඩිනමින් මේක ක්‍රියාත්මක කිරීම. ඉතින් අර මට විශේෂයෙන්ම කියන්න තියෙන්නේ මේ සමාජයේ පතුරවා හරින වැරදි මතය මේ වැට් බද්ද 120.5කට අපි ඉහළ නංවනවා කියන වැරදි මතය ඒක පැහැදිලිවම බොරුවක් අසත්‍යයක්. ඒක සමාජගත කරන්න එපා. තවදුරටත් මේ කරන සංශෝධනය ඇතුළෙත් කිසිම බදු වැඩිවීමක් වෙන්නේ නැහැ. බදු වර්ග දෙකක් තිබිච්ච බදු වර්ග දෙකක 120.5ක් ගත්තා. ඒ එක බදු වර්ගයක් අයින් කළා. අනිත් බදු වර්ගයෙන් 120.5ක් ගැනීම පමණයි වෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ මේ සංශෝධන කිරිල්ල ඇතුළේ අපි රජයක් විදියට
හොර්බල් නිශාන්ත ජයවීර යෝ ටයිම් ඉස් අප්
කියන්න කැමති මේ ඉතිහාසයේ පළවෙනි වතාවට වැඩිම බදු ආදායමට එහාට ගිය ඉලක්කයකුත් ගන්න පළවෙනි වතාවට ඉතිහාසයේ සමත් වෙනවා. දැන් මීට පෙර පැවති කිසිම රජයකට මේ වගේ හැකියාවක් ලැබුණ නැහැ. ඒක ඇතුළේ තමයි අපිට රජයක් විදියට අපි අයවැයකින් ඉදිරිපත් කරපු ආදායමට එහාට ගිය ආදායමක් ඉතිහාසයේ පළවෙනි වතාවට ලබාගෙන මේ රටේ ජනතාවට ඒ දැන් අපි දිත්වා සුලිකුණාටුව අපි ඒ වගේ මුහුණ දුන්න අභියෝගවලදී නොසැලී ඉඳ අපිට හැකියාව ලැබෙන්නේ ඒක ඇතුළේ බව ප්‍රකාශ කරමින් මම අදහස් දැක්වීම අවසන් කරනවා.